ඊළඟට ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
සභාපතිනි ඇතුළුව මට අයවැය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාසීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හිටපු මුදල් ඇමති වශයෙන් ඉදිරිපත් කරපු මංගල සමරවීර ඇමතිතුමාට අපි සුභාසිංසන පතනවා. අමාරු කාලෙක ඉතාමත් දුරදිර්ශි ගමනක් සමඟ අකණ්ඩතාවයක් පෙන්නලා තියෙන ඉදිරිපත් කළ තියෙන අයවැයක්. මේක තුළින් අපට සතුද්දායක තත්ත්වයක් ඇතිවන්නේ එදා ආණ්ඩුව අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ ආරම්භ කරපු ආණ්ඩුව තුළින් ඒ ප්‍රතිපත්ති ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව. මං සතුටු වෙනවා. ඒ වගේම එදා 2015 දනගස්සපු ආර්ථිකයක් අපේ මිත්‍ර සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා දැනුවත් කරා. ඒක තුළ තිබ්බ අමාරුකම් නමුත් ඊට පෙර අවුරුදු 10-15ක ඒ තිබ්බ පාලනය කාලය තුළ ලැබුණ ණයබරතාවය තුළින් බාර දුන්නේ ජනවාරි 8 වෙනිදා ණයකන්දරාව ආර්ථික දනගස්සල තිබ්බ එක. ඒක නිවැරදි කිරීමට සියලු දෙනාගෙම සහය ලබාගෙන අපිට පුළුවන් වුණා ඉස්සල්ලාම ඒ ආදායම බිලියන 140ක් තියෙන එක අපට ඒක 1534කට වැඩි කරලා ඊට පස්සේ 1744කට බිලියන 1774කට වැඩි කරලා දැන් අපි අපේක්ෂා කරනවා 2326. මේකේ තියෙන එකම වටිනාකම තමයි ඒ සියලු ආයතන ඍජු පාලනයක් තුළින් ඒ යම් විදිහෙන් විනයක් අනුව කටයුතු කරොත් ඔය ආදායම ලබා ගන්න පුළුවන්. ඒක අපි ඉන්න මුදල් ඇමතිට අපි කාරුණික කියන්නේ ඒ ඒ පාලන තලය ඒ කියන්නේ ඒක ඩිසිප්ලින් ෆයිනන්ෂල් ඩිසිප්ලින් ඉස් ඇබ්සලුටි එසෙන්ෂල්. ඒක තුලින් තමයි අපිට මේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වන්නේ. නමුත් අපි ගිය අවුරුද්දේ ඒකේ අඩු වෙන ස්වරූපයක් තිබෙනවා. ඒ ආර්ථිකයේ ප්‍රපාතේ ලෝකෙම ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒකට විවිධාංග අරන් අපට සංවර්ධනයට කටයුතු කිරීමට වැඩ කළ යුතුයි කියන එක මම මේ අසී මතක් කරනවා. අප මේ අවස්ථාවේදී තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ රටේ ණයබරතාවය, ආයෝජනය එන එක අඩුවීම, ඒ වගේම වැඩ කරන ක්‍රියාකලාපය. මේක තුලින් තමයි පුංචි ලංකාවක් අවුරුදු 70ක් නිදහස ලබාගෙන ඇයි අපි ශීඝ්‍ර සංවර්ධනයක් ඇති නොවෙලා තියෙන්නේ. අපි නොයෙක් ආණ්ඩු ඇවිල්ලා පොරොන්දු දීලා ඉදිරියට ගෙනියන්න හැදුවට අපි එක තැනක හිර වෙලා සිටින්නේ. මේ වියදම් දරන ආකාරය මොනවටද වියදම් කරන්නේ? අපි රුපියල් සාමාන්‍ය පවුලක රුපියල් 10,000ක පඩියක් අරන් ඒකෙන් 25,000ක අපි වියදම් කරන්න පටන් ගත්තොත් හැම මාසෙක 15,000ක ඌනතාවයක් තියෙනවා. මේව එකතු වෙන්න පටන් ගත්තාම ඔන්න රටේ ණයබරතාවයට යන ගමන. මෙහෙම තමයි අප මේ වගේ ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ මේ ණයබරතාවය ගැන කියලා. 2004 දෙසැම්බර් 31 වෙනකොට සම්පූර්ණම ණයබරතාවයේ රටේ පිටරට සහ දේශීය වශයෙන් ණයගත්තු බිලියන 1784යි. අපි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 බාර ගන්නකොට මේක 9,800කට වැඩි වෙලා තියෙනවා. 5 ගුණයක්. ඒ කියන්නේ නිදහසේ සිට ලබාගත්ත ණය ප්‍රමාණයට වැඩිය අවුරුදු 10කින් මේ ණයබරතාවය වැඩි වෙලා තියෙනවා. ඒකේ පොලී අනුපාතය විතරක් මම දරපු මුදල් අමාත්‍යංශ වෙන්න පුළුවන්, මංගල සමරවීර ඇමතිතුමාට ලබා ගන්න තියෙන අවස්ථාව වෙන්න පුළුවන්. අපි බිලියන 820ක් නැත්තම් සමස්ත ආදායමෙන් 40%ක් ගෙවන්න තියෙන්නේ මේ පොලී සම්බන්ධයෙන්. ඒ වගේම විශ්‍රාම වැටුප් වලට බිලියන 200ක් යනවා. 10%ක් මුළු ආදායම. ඒ වගේම තමයි පඩිනඩි වලට කෝටි 63,000ක් නැත්නම් බිලියන 630ක් ඒ සමස්ත රටේ ආදායමෙන් 30%ක් විතර යන්නේ මෙන්න මේ පඩිනඩි වලට. ඉතින් මෙහෙම බැලුවාම ඉතුරුලා තියෙන සහන ආධාර වලට ඒ බිලියන 505ක්, ඒ කියන්නේ කෝටි 50,500ක්. ඉතින් මෙහෙම බැලුවාම අනිත් සංවර්ධන කටයුතු කොහෙද සල්ලි ඉතුරු වෙලා තිබෙන්නේ? මෙන්න මේක තමයි අර ණයබරතාවය අපි හැම වෙලාවම කතා කරන්නේ. මේක ලේසි කාර්යභාරයක් නොවෙයි. මොකද එක කාලයකට වියදම් කළා, ඒක ගෙවන්න තියෙන අනිත් යුගයේ ඒ පටන්ගත් අපේ ආණ්ඩුව තුළින් මේ ගෙවීම තමයි කරන්න ඕනේ. ඒ බරක් ජනතාවට දාන්න නැතුව ඇති කළ තියෙන ගමන අපේ මංගල සමරවීර ඇමතිතුමාත් මුදල් අමාත්‍යංශයේ හිටපු ඒ සියලු දෙනාත් එකතු වෙලා ඒක නැවත ඒ බරක් පීඩනයක් දාන්න නැතුව ඇති කිරීම සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේ ඉස්සෙල්ලාම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි මතක තියාගන්න අවශ්‍යයි 2015 බාරගත් ආණ්ඩුව තුළ අපි කවදත් දැක්ක නැති පඩි වැඩි කරා. සිය රුපියල් 10000ක් වැඩි කරා. විෂම වැටු විෂමතාවය අඩු කරා. ඒ වගේම තමයි පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් සේවා මිල අඩු කරා. සමුද්‍ර 100%ක් වැඩි කරා. ඒ වගේම ගෙවල් හදන්න කවදත් දැක්කපු නැති මුදල් ප්‍රමාණයක් වෙන් කරා. පොලිසියට 140ක පඩි වැඩි කරනවා වගේම පෙන්ෂන් එක වැඩි කරා. අපි බෙහෙත් සම්බන්ධයෙන් 100 භාණ්ඩ 53ක 140කට වැඩි අඩු වුණා. එතකොට කුඩා දරුවන්ට අපි රක්ෂණ ක්‍රමයක් ලබා දුන්නා. National Disaster Insurance කියලා මේක යම් විදියකින් ස්වභාවික ප්‍රශ්න ඇති වුණාම ඒක රක්ෂණය කළා රට ආරක්ෂා කරන මාර්ගයක් ඇති වුණා. ඒ වගේම අපට මීට පෙර ආණ්ඩුවල ගෙවන්න බැරි බිලියන 110ක් නැත්නම් කෝටි 11000කට වියදමකුත් ගිය අවුරුදු දෙක තුල ගෙවන්න තිබ්බා. ඉතින් මේව තමයි සාමාන්‍යයෙන් රටක් ඉදිරියට යනකොට කොහොමද අයවැයක් සකස් කරනකොට මොන වගේ ප්‍රමුඛතාවය මොකද සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් තුලින් ගමන් කරනකොට මේව තුලින් තමයි හැඩරුව ගසන්න අවශ්‍ය වන්නේ ආර්ථිකයක්. ඉතින් මේ වගේ අවස්ථාවක මං හිතන විදිහට ඒක ඊටම සූක්ෂම මට්ටමට කළ තියෙනවා. අපේ මුදල් අමාත්‍යංශ ලේකම්ස ඇතුළු කාර්ය මණ්ඩලය ඒ කියන්නේ සුපුරුදු පරිදි ඒ දක්ෂතාවය උපයෝගී කරගෙන හදලා තියෙනවා. නමුත් එකක් තියෙනවා න්‍යායාත්මක මට්ටමෙන් හිතලා වැඩ කරන්න බෑ. මේක එක තැනක ඉඳන් මෙන්න මේ ඔක්කොම වේවියා මෙන්න ඉදිරිපත් කර අයවැය කියලා එහෙම බලලා කටයුතු කරා නම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියන එක තමයි අපි මතක් කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම මොඩර්නයිසේෂන් I must take with great satisfaction the modernization that has taken place, the Inland Revenue Act, which basically was going to be redone. It was expedited and it is now something of the past. The REMIS, which basically helps to get the revenue collection on a very updated manner, then a single window concept, then the integrated treasury management, all of them was matters that were taken to ensure that the finance ministry is at the apex of finance activities and able to lead the country and show the other ministers, other ministries that this is the apex body. I think Honorable Finance Minister Mr. Mangala Samaravira has been able to facilitate all this and able to give leadership onto that area, which I must congratulate him. I also like to take the policies. මං හිතන විදිහට අපි ප්‍රතිපත්ති ස්ථාවරභාවය හරි අඛණ්ඩතාවය තියාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අපි සියලු දෙනාම දන්න කරුණක්. ඒක මම මුල් කොටගෙන මෙතන කරුණු දෙක තුනක් මං හිතන විදිහට මම මතක් කරන්න අවශ්‍යයි. මොකෝ මීට පෙර ඒ කාර්යභාරය දැනගෙන ඒවට කොහොමද තියෙන විෂමතා කොහොමද නිවැරදි කරන්න පුළුවන් අන්නේ කියන එක මම හිතන මං කීම මෙතන යුතුයකමක් ලෙස මං සලකනවා. ඉස්සලම ටෙලිකොම් ගාස්තු වල දැන් මාසයකට විතර පෙර මේකේ අඩුවීමක් පෙන්වන්න හැදුවා. නමුත් ඒක මං හිතන විදියට ඒක දැනගෙන තමයි නැවත එක සංශෝධනය කරන්න පටන් ගත්තේ. මේවැනි එවන අවස්ථාවේදී රජ නිලධාරීන් හරිය අය හරියට කිව්වනම් මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙහෙම කරොත් ප්‍රතිවිපාක මේකයි කියලා මං හිතන විදියට මේක නැවත සංශෝධනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි මං හිතන විදියට සුරාබදු මං ඉතාමත් සතුටෙන් ප්‍රකාශ කරන්න කැමති වන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ගන්න අවස්ථාවේදී අප සුරාබදු මේ රටේ ආදායම බිලියන් 4ක් මාසයකට උනේ. ඒ කියන්නේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ බිලියන් 4100ක් විතර මාසයකට තිබ්බ ආදායම අපි මේක 2017 මැයි මාසෙ විතර වෙනකොට මේක මිලියන් 12000කට වැඩිලා තියෙන එක මාසයකට. නමුත් ඒක යම් විදියකින් අඩු වෙන ස්වරූපයක් පේන්න තියෙනවා. දැන් ඒක තියෙන්නේ යම් විදියේ විනයක් අනුව කටයුතු නොවනකොට මෙවැනි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මං හිතන විදිහට මුදල් අමාත්‍යංශයේ ඒ මුදල් ඇමතිතුමා තුලින් මං හිතන විදිහ දරුණු ප්‍රතිපත්ති අනුගමනය නොකරොත් අපට පේන්නේ ඒ ආදායම අඩු වෙලා අන්තිමට වෙන්නේ අපේ අයවැය හිඟයට මේක එකතු වෙන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ ප්‍රතිපත්තියේ අනුව කටයුතු කළා තියෙනවා බිය මිල අඩු කරන්න කියන එක. ඒක හොඳද නැද්ද කියන එක නෙමෙයි මම කතා කරන්නේ. නමුත් ඒකේ අඩු වෙනකොට අනිත් පැත්තෙන් ඒ ලබා ගන්න පුළුවන් ආදායම අඩු වෙන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ අරක්කු වලින් තමයි වැඩියෙන් සල්ලි ගන්න පුළුවන්. ඉතින් මෙතන බිලියන් 7-8ක් එතනින් අඩු වෙනකොට මෙතනින් බියර් වලින් එකතු වෙන බිලියන් 2ක් නම් මාසයකට එතන මිලියන් 6000ක් අඩු වෙනවා කියන්නේ කෝටි බිලියන් 72ක් කෝටි 7200ක් ආදායම අඩු වෙන ස්වරූපය ගැනත් අපි සලකා බලන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මං හිතන විදියට අපේ නැව්ගත කිරීම සම්බන්ධයෙන් ඒ කියන්නේ shipping industry එකයි freight forwarding industry එක සම්බන්ධයෙන් නොඑක් තර්ක විතර්ක ඉදිරිපත් කළා තියෙනවා මං හිතන විදිහට ආණ්ඩුව හරි ස්වරූපයෙන් මේක ඉදිරිපත් කළා තියෙනවා නමුත් ඒ ගෙනිය ආකාරය අපි විවෘත කරනවා කියන්නේ මේක නිකන් සුද්ධන්ට ඇවිල්ලා මෙන්න මේ රටේ ඕන දෙයක් කරන්න කියන එක නෙමෙයි අවශ්‍ය වන්නේ ලෝක බැංකුව කියන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න පුළුවන් නමුත් රටට ඔබින දේ මොකද්ද කියලා බලලා තමයි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ ඒක තමයි රජක් තිබෙන්නේ ඉතින් ඒක තුලින් අප මේ නැවගත කිරීම හරි ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි ෂිපින් ඉන්ඩස්ට්‍රි සහ ෆ්‍රේට් ෆෝඩින් ඉන්ඩස්ට්‍රි එක මේක තුල අපි දාන්න ඕනේ තම නිර්ණායක ඒක තුලින් ගේන්න තියෙන අවම ප්‍රාග්ධන ප්‍රමාණයක් ගේන්න අවශ්‍යයි නැත්තම් නිකන් අදට ඇවිල්ලා හෙට යන කම්පැනි මෙහාට ඇවිල්ලා වැඩක් නැහැ මොකද එතකොට අපි දේශීය වශයෙන් තියෙන කම්පැනි ටික කඩා වැටෙන්න පුළුවන් ඒ කඩා වැටෙන්න තියෙන්නේ මේ රටේ යම් විදි තරංකාරීතාවයකට සුදුස්තාවයක් නොතිබෙනා නමුත් මේ වගේ කම්පැනි ඉතාම තියුණු මට්ටමට ලෝකයේත් එක තරං කළා ඒකත් එක්ක මේ රටේ මෛතනේ දවන්ත යෝධ ශක්තියක් තියලා තියෙනවා මේ නැව් සහ අහස් යාන කම්පැනි වලට. ඒක නිසා මං හිතන විදිහට අපේ යුතුයකමක් තිබෙනවා මේකට අවම ප්‍රාග්ධන මුදලක් රටට ගේන්න ඕනේ. ඒක තුලින් 100%ක් අයිති ඇති කරන්න ඕනේ කියන දේ එකතු වුණා නම් මට පේනවා ඒක විවාදයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ කරන්න තියෙන දේ හරියට කරනවා විතර නෙමෙයි ප්‍රායෝගිකව රටේ රක්ෂා ඇති කිරීම සහ ව්‍යාපාර ආරක්ෂා කිරීම මාර්ගයකට මං හිතන්නේ මේ අවස්ථාවේ කළ යුතුයි කියන එකත් මම එකතු කිරීමක් කරනවා. නමුත් ඒක නැවත මං කියන්න අවශ්‍ය වන්නේ මෙතන ලක්ෂක විතර වක්‍ර ශ්‍රීදිව රැකිරක්ෂා තියෙන නිසා තමයි මම මෙවැනි දෙයක් කියන්නේ. මොකෝ කම්පැනි 750ක් විතර shipping industry එක freight forwarding industry වල කට්ටිය ඉන්නවා මේකේ ඍජු වශයෙන් 15,000ක් ඉන්නවා වගේම ඒකේ ලක්ෂක වක්‍රශීලීව හෝටල් සහ ප්‍රවාහන කරන කම්පැනි මේක තුලින් තමයි යැපෙන්නේ ඉතින් අන්න ඒ නිසා නිකරුණේ මේක විදේශීකරණය කර වැඩිය මේකේ දේශීය වශයෙන් සල්ලි රටට ගේන්න පුළුවන් ආකාරයක් මේ කර්මාන්ත දෙක තුල එකතු වෙන්න ඕනේ කියන එක මං හිතන්නේ මං කියව යුතුයි ඒ වගේම තමයි වැට් සම්බන්ධයෙන් මං ඉතාමත් අගය කරන ඍජු ප්‍රතිපත්තියක් කරන කටයුතු කරගෙන ගිහිලා තියෙනවා මොකද ආදම අවශ්‍යයි ඒ ගෙවපු ණය ටික නැවත ගෙවන්න මොකද නැත්තම් වෙන්නේ අපි ඉතිරි අනාගතයේ උපන් ළමයිට අපි මේ ණයබරතාවය ගෙනියන එක තමයි තියෙන්නේ නමුත් ඒක අද ආදම හොයලා ඒ ණය අඩු කරන්න පුළුවන් නම් එතකොට අපිට හෙට මීට වැඩි සංවර්ධනාත්මක ගමනකට ගමන් කරන්න පුළුවන් වේවි කියලා මම මතක් කරනවා දැන් වැට් වලට ගෙවල් වලට මේක එකතු කිරීම අපි බලන්න අවශ්‍යයි ඔව් පටන් ගන්න මොහොතේ ඉඳන් ඒක කරන්න පුළුවන් නමුත් එතකොට වෙන්නේ අපට ගෙවල් ඉදිකිරීමේ වියදම 100ට
ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක් තව තියෙනවා
තව මිනිත්තු 5ක් ගන්නම් ඒතර ඒ 100ට 8ක් විතර වැඩිවීමක් ඇති වෙන්න පටන් ගන්නවා ඉතින් ඒකට කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වන්නේ මොකද මේ වගේ අවස්ථාවක ගෙවල් හදන එක තාමත් තියුණු ආකාරයකට කටයුතු කරලා තරංකාරී තත්ත්වය තුළින් ගමන් කරනකොට 100ට ඒ කියන්නේ වැට් රිෆන්ඩ් එක තියෙන නිසා 100ට 8ක් විතර වැඩි වෙනවා කියන්නේ ඒ පොඩි ගණනක් නොවේ. ඉතින් ඒකෙන් ලැබෙන ආදායමට වැඩි ප්‍රතිවිපාකයක් ඇති වෙනවා නම් අපි ඒ ගැන බලන්න අවශ්‍යයි. ඒ වගේම ශ්‍රී ලංකා නායතනය මම හිතන්නේ මේ වගේ ආර්ථික හරිම අපහසුතාවයකට පත් කළ තියෙන රටේ තියෙන වටිනා සීමිත සම්පත මේ වගේ දේවල් උරා ගන්න යනකොට අපට වෙලා තියෙන්නේ ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. දැන් මේ වගේ තැනකට කෝටි 14,500ක් මෙතෙක් තුර ශේෂපත්‍රයේ තියෙනකොට අලාභය කියන එක. ඊට පස්සේ ශේෂපත්‍රයේ තියෙන ණයබරතාවේ තවත් කෝටි 11,000ක් තියෙනවනම් කොයි ආකාරයෙන්ද මේකද ලාභයක් ලබා ගන්න පුළුවන්. මේකට තියුණු පාලනයක් තුලින් කටයුතු කරන්න අවශ්‍යයි. එදා ඉතාම නාස්තිකාර අධ්‍යක්ෂ මණ්ඩල තිබ්බා අපි අලුත් ආණ්ඩුව තුල ඇවිල්ලා පත් කළ තියෙන එක හොඳයි නමුත් හොඳ මදි. මෙන්න ඒකත් මතක් කරන්න අවශ්‍යයි. මීට වැඩිය ඊට වැඩිය ජාත්‍යන්තර මට්ටමින් හොයන්න පුළුවන් කලමනාකරණයක් ගෙනල්ලා මේ තියෙන නාස්තිය නැති කරලා අලාභය අඩු කරලා මීට වැඩිය ස්ට්‍රැටජික් පාර්ට්නර් කෙනෙක් සමග කටයුතු කරන්න අවශ්‍යයි. CB එක වෝටර් බෝඩ්ගේ පෙට්‍රෝලියම් මේවා ගැන කටයුතු කළ තියුණු ආකාරයක තත්වයක් ඇති කරන්න ඕනේ. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ අපේ ආර්ථික ඉදිරියට යන්න බැරිව තත්වයක් ඇතිලා තියෙන මහ බැංකු නිසායි. මේ මහ බැංකු හිතන්නේ ඒගොල්ලෝ වෙනම ලෝකක ගමන් කරන්න කියලා. මේ රටේ යම් විදියෙන් ස්ථාවරභාවයක් ඇති කරන්න අවශ්‍ය නම් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. අගමැතිතුමාට පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් ඇති වෙනවා. ඒ ආණ්ඩුව කැබිනට් මණ්ඩලය තියෙනවා. ඒතර මහ බැංකුව පත් කළ තියෙන ස්වාධීනව කටයුතු කරන්න. නමුත් ඒ ස්වාධීනත්වය තුලින් ඇවිල්ලා මේ රටේ ආණ්ඩුවක් කරන එකට ප්‍රතිවිපා වෙන විදියකට ගමන් කරන හදනවා නම් මෙන්න මෙතන තමයි ප්‍රශ්න ඇතිවන්නේ. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ අඩු පොලි ප්‍රමාණයකට වැඩියෙන් ණය දීලා ඒක තුලින් ගමන් කරනවා. ඒතර ඒකේ තියෙන ප්‍රතිවිපාකයක් තමයි උද්දමනය. දැන් මේ මහ බැංකුවත් සමග හැම අවස්ථාවෙම මට ප්‍රශ්නයක් තිබ්බේ ඒ අය වෙනින් ගමනක් අනුගමනය කරන්නේ. ඒගොල්ලන් කියපු ගේට අද කටයුතු වුණා නම් එන උද්දමනය අඩු වෙන්න ඕනේ. ඇයි එනම් වැඩි වෙලා තියෙන්නේ? මේ දලදේශීය නිෂ්පාදනය කොහොමද අඩු වෙලා තියෙන්නේ? වැඩි වෙන්න තියෙනවනේ ඒගොල්ලන් ගෙනියන අනුගමනය කරන කටයුතු. මොකද ඇඟිලි ගැහුවේ නැහැ ඒගොල්ලන් කියන දේ කළා අන්තිමට වෙලා තියෙන්නේ උද්දමනය වැඩි වෙලා තියෙනවා. ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙනවා. රුපියල යගේ අව ප්‍රමාණය වෙලා තියෙනවා. ඉතින් මේකට වග කියන්න අවශ්‍ය වෙන්නේ මේ මහ බැංකුව. ඉතින් මේ වගේ දේවල් වලට ආණ්ඩු වෙනස් වුණාට ඒ රජ්‍ය නිලධාරීන් වෙනස් වුණේ නැති වුණා නම් මෙන්න මේවා තමයි ආණ්ඩුවට දරන මිනිත්තු දෙකක්. අපේ මන්ත්‍රීවරයෙක් අද කතා කරන්නේ මම එතුමාගේ වෙලාවත් මම ලබා ගන්නවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මට කියන්න පුළුවන් වන්නේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ඉදිරියට යන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා නම් the monetary policy and the fiscal policy must work hand in glove and that's the only way that you can take to a rapid growth. If you look at countries like Singapore, like Malaysia, like in Indonesia, which is at the moment one of the up and coming countries in Asia, you have been able to ensure that the financial discipline comes in through the fiscal and the monetary policy working together in one government. So I hope that before too long that this will be corrected and the follies that have been done by the past, which is being carried on by the same officers in this administration, should be corrected and step to go forward. Before too long, I'm sure it will be highlighted with all the reports that are coming on many matters. I leave that to future to disclose rather than mention it now. But all I could basically say, rata sigra sanvandhanayak karanna athyavashyayi. Api avurudu 70ak nidahasa labagena labunata aarthika nidahasa thama labagena nehe. මෙන්න මේ නිසා තමයි මම මංගල සමරුවීර ඇමතුමාට නැවත අපි මේ වගේ අමාලු කාලාන්තරයක තුල අයවැයක් ඉදිරිපත් කළා පුළුවන් තරම් ආදායම වැඩි කරලා වියදම හරියාකාරව වියදම් කරන්න පුළුවන් මාර්ගයක් ඇති කළා කටයුතු කිරීම. ඒ වගේම ඇමතිවරු අපි දැනගන්න මෙතන ඉන්න ඇමතිවරු දැනගන්න අවශ්‍ය තමගේ අමාත්‍යංශ තුල මුදල් වෙන් වුණාට 153% විතරයි වියදමක් කළා තියෙන්නේ. මේක ඉතාමත් භයානකකාරී තත්ත්වයක්. ඒ කියන්නේ තමයි ඒක තමයි මම අර තුන්වෙනි ප්‍රශ්නයක් ලෙස සැලකුවේ වැඩ කරන ක්‍රියාකලාපය. මේකේ රජයේ නිලධාරීන් සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යම් විදිහින් බාධාවක් තියෙනවා. මේක පළාත් සභා නමේම ප්‍රශ්නයක් ඇතිලා තිබෙනවා. මම එදා මේ කතා කරන අවස්ථාවේදී උතුරු නැගෙනහිර මේක විශේෂ ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙනවා. දැන් මේක ඉදිරිය ගියොත් මෙන්න මේවා තමයි අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න බවට පරිවර්තන වෙන්නේ. කියන්නේ ඒ නිසා අප මේ අවස්ථාවේදී මේ වෙන් කරන මුදල හැම සත පහම මේ අවුරුද්ද වියදම් කරන්න පුළුවන් මාර්ගයක් ඇති කරන එක තමයි අපි ඇති කරන්න අවශ්‍යයි. අන්තිමට මට කියන්න පුළුවන් ගන්න මේ ඔක්කොම තුලින් හැම ප්‍රශ්නෙම අද ඉවර වෙන්නේ CID එක. මම අද පත්තරේ කියුවා තෙල් ආනයන කරන එකත් CID එකට ගිහිල්ලා. එතකොට යම් විදියකින් දුම්රිය පිලිපැන්නත් ඔක යන CID එකට. කාර් මේ රටේ ආනයන කරොත් ඒක වැරදි විලකට ගිහිලා තිබ්බනම් CID එකට. මෙන්න මේ වගේ ප්‍රශ්න තුල අද මේ CID එක අනිසි ලෙස මේ රජයේ ඉදිරි ගමනකට බාධාක් ලෙස පත්වලා තියෙන හැම දෙයකටම ඒගොල්ලෝ කරන්න තියෙන හුරු ටික අල්ලන එක නෙමේ තියෙන්නේ. ඔහේ තියෙන ඒවා ඇද ඇද යන එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේවා මම හිතන්නේ එකතු වෙලා අප මේ රට සීඝ්‍ර සංවර්ධනයක් දැස අපි කටයුතු කරනවා නම් අපට අවශ්‍ය වෙන්නේ පුංචි ලංකා ලෝකෙත් එක්ක එක්සත් කළ තරම් කරනවා නම් අපි මේ ભેද බින්ද දේශපාලන ભેද බින්ද පැත්තකට කරලා අපි රට ඉලක්කය කළා ජනතාව ඉලක්කය කළා කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්සේ මතක් කරනවා. ඉතින් ඒ නිසා මං හිතන විදිහට මේ වගේ අවස්ථාවක CID එක අර මරුණ ලසන්ත ගැන නැති වෙලා ඉන්න එක් නිරිකොඩ ගැන ඒ වගේම පෝදුල ජයන්ත හරි ඌපාලිට එන්න කොන් ගැන හොයලා දුන්නා නම් හුඟක් හොඳයි. මේ දවස්වල පේනවන්නේ නොයෙක් බොරු ප්‍රචාර එනවා. මම මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදනව කටයුතු කරා මේව සම්බන්ධයෙන් වෙලා බිලංගු කරන්නේ නැහැ. නමුත් ඕන් නැති ඒවා ගැන වෙලා නාස්ති කරනවා. ඉතින් මම හිතන්නේ මේවා තමයි අපේ මංගල සමරවීර ඇමතුමාට තියෙන ප්‍රශ්න. අනවශ්‍ය වියදම් පැත්තකට තියලා ඒ තියෙන සීමිත සම්පත හරියාකාරව පාවිච්චි කරන්න කටයුතු කිරීම මට මේ අයවැය තුලින් ස්වරූපයෙන් පෙනිලා තිබෙනවා කියන එක මතක් කිරීමෙන් අපි සියලු දෙනාම එකට වෙලා රට හදමු. අපි හැමෙලම කියන්නේ ශ්‍රී ලංකාව අපි අලුත් ශ්‍රී ලංකාවක් හදමු. අපි ජනතාවට මීට වැඩිය කැප වෙලා වැඩ කරන්න ඕනේ කියලා කිව්වට මේක වචන නෙමෙයි ක්‍රියාවෙන් එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් දේශපාලන මත මතාන්තර පැත්තකට තියලා අපි එකට ගමන් කරමු. නැත්නම් වෙන්නේ අපි ඉතෝපියාවක් හරි ඉරිත්‍රියාවක් වගේ රටක් බවට පරිවර්තනය වෙන්නේ. අපට ඕනමනේ සංවර්ධන වී රටක් දැස ගමන් කරන්නයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නිහාල් කලප්පත්ති මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමියනි, අයවැය ලේඛනයක් කියලා කියන්නේ ඉදිරි වස්ස තුල ශ්‍රී ලංකා දීපේ අප ජීවත් වෙන රටේ ජනතාවගේ අනාගත පරපුරේ ඉරණම තීරණය කරන ආර්ථික, සමාජික, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රගතිය අපේක්ෂා කරන ප්‍රායෝගික ලේඛනය හෙවත් ලියවිල්ල කිව්වොතින් මා විශ්වාස කරන වඩාත් මේක සුසුයි කියලා. එනිසා මේක තමයි අපේ අනාගතේ තීරණය කරන කැටපත. නමුත් මා පැහැදිලි කරන්න ඕන මෙන්න මේ අරමුණ සාර්ථක කර ගැනීමට පසුගිය වසර තුල මේ ආණ්ඩුව සමත් වෙලා තියෙන කියන එක කුඩා උදාහරණකින් පෙන්වන්න මම කැමතියි. 2016 අයවැය ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් බිලියන 3898යි. 2016 අයවැය සත්‍ය වියදම බිලියන 3706යි. 2016 අයවැය ඌණ ප්‍රයෝජනය රුපියල් බිලියන 792යි. දළ වශයෙන් සමස්ත මුළු වියදමෙන් 20% ඌණ ප්‍රයෝජනය සඳහා අද වෙන් වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම නරක පුරදර්ශයක් වගේම නොයුතු දෙයක්. මේ නිසා ජාතික අධ්‍යාපනයේ සෞඛ්‍ය නිවාස ක්ෂේත්‍රය ගමනාගමන දීවරතුළු සීලුම ක්ෂේත්‍රවල සිදුවෙලා තියෙන්නේ බලාපොරොත්තු වෙච්ච අරමුණු බිඳවැටීමක්. මේ සඳහා සෑම අමාත්‍යංශයක්ම ඊට අනුබද්ධ ආයතන මේ වූ අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ නිලධාරීන් වකිතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේ මන්ත්‍රීතුමියනි, මුදල් අමිතුමා තමන්ගේ අයවැය කතා ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළා මේක නීල හරිත අයවැයක් කියලා. සාගර සම්පත් සංවර්ධනය කිරීමත් ඒ වගේම පරිසරය සංවර්ධනය කිරීමත් තේමා කරගෙන තමයි එතුව මේක ඉදිරිපත් කරේ කියන එක මා විශ්වාස කරනවා. මෙන්න මෙතෙන්දි ධීවර කර්මාන්තය සඳහා ඒ ධීවර කර්මාන්තය ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා වෙන් කරලා තියෙනවා මුදල විවිධ ක්ෂේත්‍රවලට රුපියල් කෝටි 332ක්. මා කියනවා මේ මුදල වෙන් කරත් විවිධ ක්ෂේත්‍රවලට ධීවර ක්ෂේත්‍රයේ ඍජුව නියැලෙන 102,000ක් වෙච්ච ධීවර ජනතාවටත් ධීවර කර්මාන්තෙන් යැපෙන 115,000ක් වෙච්ච ධීවර ජනතාවටත් ඔවුන්ගේ අවස්ථා ඉෂ්ට කිරීමටත් මොනම ආකාර කිව්වක්වත් මේ මුදල සමත් වෙන්නේ නැහැ කියන එක මා විශ්වාස කරනවා. මා පවසනවා. ඒ වගේම මම එතුමගෙන් ඉල්ලීමක් කරනවා අහිංසක ධීවරයෝ ධීවර ජනතාව අන්දවන්න කටයුතු කරන්න එපා කියලා. එනිසා මට මම කියන්න ඕන 2016 අවුරුද්දේ හිටම මුදල් නැමැති රවි කරුණානායක මැතිතුමත් ජනාධිපතිතුමත් ධීවර අමිතුමත් මේ රටේ ක්‍රියාත්මක වන ධීවර වරායන් 11ක් විදේශ සහ දේශීය ව්‍යාපාරිකයන්ට බද්දීමට අවශ්‍ය කැබිනට් පේපර් එක මේ වෙනකොට අත්සන් කරලා අවසానයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මට බරපතල ගැටලුවක් තියෙනවා. එහෙම අත්සන් කරලා තියාගෙන කොහොමද මේ වගේ මේ නීල ආර්ථිකය පිළිබඳව ධීවර කර්මාන්තයේ දියුණුව පිළිබඳව කතා කරන්න කියලා. ඒ නිසා මම ලැජ්ජ වෙනවා. මම අභියෝග කරනවා වසරකට රුපියල් කෝටි 5000ක් අපේ රටට, අපේ උතුරේ ධීවරයට අහිමි කරමින් ඉන්දියානු මධ්‍යම රජයේ සහ තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ දේශපාලන නායකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අනුහසින් මැදිහත්වීමෙන් කරගෙන යන ඒ මස්ය මංකොල්ලය නවත්ත ගන්න තාම මේ ආණ්ඩුවට බැරි වුණා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, දිවර අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යවරයාට, විදේශ අමාත්‍යවරයාට, මුදල් අමාත්‍යවරයාට මේ කිසි කෙනෙකුට තාම බැරි වුණා. ලැජ්ජ වෙන්න ඕන. වෙන් කරලා තියෙන කෝටි 332යි මේ අවුරුද්දට. නමුත් මෙන්න මේ අපරාධකාරී ක්‍රියාව නතර කරගන්න පුළුවන් නම් අපට රුපියල් කෝටි 5000ක් එක අවුරුද්දකට උතුරේ ඒ දීවර සම්පත් වලින් ඒ මස්ස මංකොල්ලෙන් ඉතුරු වෙනවා. මෙන්න මේක මුළුමනින් පුළුවන්කම තියෙනවා මේ කර්මාන්තය සංවර්ධනය කිරීමට උපයෝග කරගන්න. ඒ නිසා ඒව සම්බන්ධයෙන් මා හිතන්නේ සැලකිලිමත් යුතුයි කියන එකයි මගේ අදහස. ඒ නිසා මා ඉදිරිපත් කරන්න ඕන 1947 ඉඳලා 2010 දක්වා වසර 70ක් තුල මේ රට සංවර්ධනය කරන්න, ඒ වගේම ඉදිරියට ගෙනියන්න කෘෂිකාර්මික සහ කාර්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් හැම අතින්ම සංස්කෘතික වශයෙන් සමාජ වශයෙන් සංවර්ධනය කරද්ද හරිත අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඉලෙක්ෂන් තිබිලා තියෙනවා 17ක් මහමැතිවරණ, හරිත අයවැය ඉදිරිපත් කරලා තියෙනවා 38ක් බජට් 38ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම නීල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා 32ක්. ඊට අමතරව නීල හරිත දෙකේ ඒකපාදතාවයෙන් අය කරපු ඉදිරිපත් කරපු අයවැය තියෙනවා 3ක්. මම කල්පනා කරලා බැලුවොතින් අවධානය කරලා බැලුවොතින් ඇත්තටම මෙන්න මේ සාවිශාල අයවැය ප්‍රමාණයක් මේ වසර 70 ඇතුළේ ඉදිරිපත් කරලා තියෙද්දිත් මහන තමුන්නාන්සලට මේ මොහොතේ සතුට විය හැකි වාතාවරණයක් අද අපේ රටේ ආර්ථිකයේ, ඒ වගේම සමාජ තත්ත්වයේ, සංස්කෘතියේ, දේශපාලනයේ, ඒ වගේම රටේ ජන ජීවිතය තුළ පිළිම් වෙනවද කියලා. එහෙම දෙයක් නැහැ. එදා තිබුණට වඩා හැම ක්ෂේත්‍රයක්ම කඩාගෙන වැටලා විනාශ වෙලා තියෙන කියන එක මම අවධානය යොමු කරනවා. ඒ නිසා අපි කියන්න ඕන අයවැය ලේකම් ඉදිරිපත් කරද්දී ලංකාව ජනතාවගේ අතීත හැකියාව, අතීත තාක්ෂණ එළියට අරගෙන රටමහා දැවැන්ත නිෂ්පාදන සංග්‍රාමයකට ඇදලා දැමීම තමයි අපේ මේ එන්ටර්ප්‍රයිසස් ආර්ථිකයේ මූල්‍ය මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ කියලා එතුම කිව්වා. යෝදැල සීගිරිය, ඒ කියන්නේ සීගිරියට සීගිරි ගල මුදුනට ජලය ලබා ගැනීම, යෝදැලේ අඟල් එහෙකට හැතැම් මිටඟල් දෙහි එහෙකට තියෙන ඒ බෑවුම මහා විශ්වකර්ම වැඩ. අනේ නිසා ශ්‍රී විභූතිය අත්පත් කරගෙන නැවත වතාවක් මෙයාට සංවර්ධනය කිරීමේ උමනායෙන් තමයි එතුමා ඉදිරිපත් කරයි කියලා කිව්වේ. ඒ නිසා මම විශ්වාස කරනවා මහනවා ඔබතුමා වර්තමානයේ මෙවැනි අත්දැකීමක්, ඒ කියන්නේ මෙවැනි දැක්මකින් මේ කාරණයට අවතීර්ණය වුණත් අතීතයේ සිට මේ දක්වාම කළේ මේ රටේ දේශීය වශයෙන් ආරම්භ කරලා තිබුච්ච විදේශීය රටවල් වලින් ප්‍රධාන පරිත්‍යාග අඩු ණයට අපට ලබා දුන්නු මහා දවැන්ත කර්මාන්ත ශාලා, කුෂිකර්මාන්ත සහ කර්මාන්ත ශාලා මේ වෙනකොට 102ක්, මේ වසර 70 තුළ මෙතෙක් කල් හිටපු පාලකයන් විසින් මුළුමනින්ම අපේ රටේ අක්මුල් උදුරලා දේශත්වය අහෝසි කරලා ඒ විදේශ කොම්පැනි කාර්යයන්ට විකුණලා අද අපේ භූමිය කර්මාන්ත වලින් කුෂිකර්මන්තොර හිස් භූමියක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මා කියන්න ඕන මුදල් ඇමතිතුමාට අයවැය කතාදී අපිට කිව්වා අපට අතීතයක් අවශ්‍ය නැහැ කියලා. නමුත් අතීතයක් අවශ්‍යයි. අතීතය අවශ්‍ය වෙන්නේ කොක්කන දාලා සිනාසෙන් අඩාවල පෙන්නේවි අත්දැකීම් ලබාගෙන වර්තමාන ජීවත් වෙමින් අනාගතය හදාගන්න. ඒ නිසා අපි කියනවා තමුන්නාසලට යතීතය අත්දැකීම් ලබාගෙන පාඩා ඉගෙනගෙන අදවක්කත් අතීතය සවිමත් කරගන්න මීට වඩා යහපත් ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වෙන්නේ කියලා මම කියන්න ඕන. මේ අයව ඉදිරිපත් කිරීමේදී මේ යහපාලන ආණ්ඩුව අරමුණු වුණේ මොකද්ද? 1978 පටන් ගත්ත නව ලිබරල් ආර්ථිකයවත් විවෘත ආර්ථිකය යලි කරලියට ගෙනීම සහ ඒ යලි මේ රට තුළ වේගෙන් ක්‍රියාත්මක කිරීම ඊට බාධා කරන සියලුම ක්ෂේත්‍ර කඩා විඳ දමමින් ඩෝසර් කරමින් බහුජාතික සමාගම්වලට කළ හැකි සියලුම ලිහිල් කිරීම වරදාන කප්පම් සන්තෝෂම් ලබා දෙමින් ඊට අවස්ථාව සැලසීම තමයි එකම ක්‍රියාමාර්ගය වෙලා තියෙන්නේ. අපි කියනවා මේක අවසාන වෙන්නේ මහා ඛේදවාචකයක්. ඉතිහාසයේ එකම දේ දෙපාරක් වුණොතින් පළවෙනි එක විගඩමක්, දෙවෙනි එක එක ඛේදවාචකයක්. අන්නේ ඛේදවාචකයට තමයි අපට මූණ දෙන්න කියන එක මා ඔබතුමියගේ අවතාරන්ට යොමු කරනවා. මේ ලිබල් ආර්ථිකයේ විවෘත ආර්ථිකයේ පළමු ඉනිම පීඩා කරේ කවුද? ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ආර්ථිකයට, සමාජයට, සංස්කෘතියට, දේශපාලනයට කළ විනාශය අමතක කරන්න එපා. මේ අනිවාර්යම ශක්තිය දුන්නේ මෙතන කවුරුවක්වත් දෙවි. අදත් මෙරට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච, ප්‍රතික්ෂේප කරන ජනතාවට මහා වදයක් වෙච්ච විදායක ජනාධිපති ක්‍රමය අන්ත අසීමිත අත්නොමතික බලතල පාවිච්චි කරමින් මේ විවෘත ආර්ථිකයේ දිගින් දිගටම ගෙනියන්න මැදිහත් වුණා. මා කියනවා අද මේ විවෘත ආර්ථිකය කියලා කියන්නේ මැරිච්ච මිනිහෙක් මලකුණක් මේක කුණුගඳ ගහලා ඔයස් ඔයස් ගලන එකක්. ඒ නිසා මේක තාදුරට අපි තියාගත්තොතින් මුළු මහත් රටේ ජනතාවටම මේකේ මහා දයන්ත විස බීජ සරගත වෙලා ඒ මිනිසුන්ගේ අනාගතේ කාබාසිනන කාලකන්ණි වෙනවා. ඒ නිසා අපි සියල්ල මේකතු වෙලා මෙන්න මේ අපරාධකාරී, මෙන්න මේ හෙළුවැලි ආර්ථිකය, ඔව් මේ විවෘත ආර්ථිකය, මේ පරාදීන ආර්ථිකය මුලින් උදුරා දැමිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒක යම්ම වෙනස් කිරීම කරගත යුතුයි. එහෙමයි ලෝකේ රටවල් අද මේ විවෘත ආර්ථිකය කියන එක ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා මේක දෙවෙනි ඉනිම සෙල්ලම් කරේ කවුද? ක්‍රීඩා කරේ කවුද? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. එයා කාල රාජ්‍ය ආයතන 40කට වැඩිය මුළු මනින්ම විකුණලා දැම්ම ලාභ ලබාපු ආයතන විනාශ කරා එක. ඉන්පසුදී අපි දන්නවා ඒ ඉනිම සෙල්ලම් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමත් කරුඹ එතුමගේ කාලය තුළ ඒ කටයුත්තේ ආකාරයෙන්ම ඉදිරියට ගෙනිච්චා. කිසිදු ආකාරයක බලපෑමකට, ඒ වගේම ප්‍රශ්නයකට, උද්ඝෝෂණයකට අවස්ථාව නොදී ඒ කටයුත්ත දිගින් දිගටම අරගෙන ගියා. ඉන්පස්සෙ අපි දන්නවා දැන් නව සෙල්ලම ආරම්භ කරලා තියෙන්නේ මෛත්‍රී රනිල්. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව, රයිල් මහත්තයා කියලා කියන්නේ ජයජාත මහත්තයාගේ බෑනා, විවෘත ආර්ථිකයට හඳුන්වා දුන්නු ඒ පීතෘවරයාගේ බෑන් තමයි රයිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා අපි කියනවා එජාපේ ජානමය ලක්ෂණයක් තියෙනවා වෙන මොකක්වත් නෙවෙයි. ඒක සියල්ල සියල්ල විවෘත කිරීම සහ සියල්ල විකිනිල්ල ඊට එහා ප්‍රතිපත්තියක් යාට ඇත්තෙම නැහැ කියන එක මා විශ්වාස කරනවා. ඒ නිසා මෙන්න මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය රටක ආර්ථික වර්ධනයට මහත් පිළිකාවක් වගේම ලක්ෂ ගණන් දරුවන්ට ඔව් පොත් ගහලා, දේශන තියලා, බන්දුල ගුණවර්ධන ශූරින් මට මතකයි අපි ශිෂ්‍ය කාලේ එතුමා මේකට දුන්නා නැති වෙන්න වැටේ දුන්නා. නමුත් දෛවයේ සරදමක් විදියට මේ ආණ්ඩු දෙකේම වරින් වර අමාත දූතරාපු එතුමා විසින් මේ කුණුගඳ ගහන ඔජස් ගලන තමන් විසින්ම තමන්ගේ සීමුකෙන් වදාර ලහෝසි කළ යුතුයි කියන විවෘත ආර්ථිකයේ කරපින්නගෙන යන්නේකට ශක්තිය දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත කරුණක් කියන එක මම මේ අවස්ථාවේ යොමු කරනවා. ඒ නිසා මේ පුජ්ජලීකරණය ඉතිහාස පුජ්ජලීකරණය කරන ලද ආයතනවල පාඩි වටිනාකම ගතතින් අපි දන්නවා නිසි කළමනාකරණයක් නොමැතිව සංවර්ධනය කළ හැකි ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි රටේ ජාතික ආදායමට මහඟු දායකත්වයක් දිය හැකි රාජ්‍ය ආයතන සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන අධිකාරීන් සමාගම් 102ක් මේ වන විටත් ඒ පුජ්ජලීකරණ ලක් කරලා තියෙනවා ඒ විවෘත ආර්ථිකය තුල. නමුත් මෙන්න මේ වයින් ඒ සිදු වෙච්ච පාඩුව දල වශයෙන් ගත තින් රුපියල් මිලියන 61,952යි රුපියල් කෝටි 6195යි. බලන්න අපට තිබි සම්පත් අපි විසින්ම අපි අහිමි කරගෙන තියෙනවා. මේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල මම මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම දූෂිත ගනුදෙනු කීපයක වටිනාකම අපි කල්පනා කරලා බැලුවොතින් ආතින ගනුදෙනු වලින් අපට පාඩලා සිද්ධලා තියෙන මේ හෙජින් ගනුදෙනුව රුපියල් කෝටි 1020යි, අවන්ගාඩ් ගනුදෙනුව රුපියල් කෝටි 84යි, මිග්යාන 120යි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව 10,181යි, රාජ්‍ය ඖෂධ නිසි සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 6.4යි. එවැගේම කන්තිල නිසි සංස්ථාව විදුලි බල මණ්ඩලයට යන්න තියෙන ඉන්ධන වලට යන මුදල් රුපියල් කෝටි 5000යි. එකතු කරාම පස්සේ රුපියල් කෝටි 10,511ක මහාදවැන්ත මුදලක් අපට අහිමි කරලා තියෙනවා. මම කියනවා මෙන්න මේ මුදල මේ ආණ්ඩු දෙකේ ඉන්න මහත්තුරු අය කරගන්න අවංක උත්සාහකයක යෙදුණනම් අපි මේ වෙච්ච ණයබර අපි ගත්ත ණයබර ඒ මහා දෙවන්ත ප්‍රශ්නයක් වෙච්ච අනාගත પરම්පරාව වසර ගන්නාට උගස් තියාපු අදත් රුපියල් 470,000කට ණය කරපු අපේ මේ මතු પરම්පරාව මේකෙන් මුදාගෙන ඉදිරියට යන්න තිබුණයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ කටයුත්ත මුන්නාන්සලා හෙටත් කරන්නේ නැහැ. ඒ වෙනුවට යලිත් කරන්න ඉතුරු ටිකත් විකුණලා දාලා මේ රටේ ආර්ථිකේ කාබාසිනිය කරලා අනාගත પરම්පරාව මහමගට බස්සෙන් තමයි තමුන්නාන්සලා කී බලාපොරොත්තු තියෙන්නේ. ඒ නිසා මා කියනවා මේ පරාදීන විවෘත ආර්ථිකයේ වියගහ තමයි විදායක ජනාධිපති බලය සහිත විදායක ජනාධිපති ක්‍රමය. ඒ වගේම ඒකේ බලය මෙන්න මේ බලපෑමෙන් අනිවාර්යයෙන්ම අපේ ආර්ථිකය නිදහස් කරලා මේ මොහොතේම මේ විදායක බලය සහිත ජනාධිපති ක්‍රමයත් අවසන් කරන්න උත්සාහ කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක් ඇති කරපු මෙන්න මේ විදායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්කෘතියට, අපේ රටේ සමාජයට, අපේ රටේ දේශපාලන ක්‍රියාවලියට ඉතාමත්ම නරක විද්‍යාදර්ශයන් දීපු මෙන්න මේ විදායක ජනාධිපති ක්‍රමය අපි කියනවා හොසි වෙන්නත් ඕනේ වගේ මාස කරන්නත් ඕන. මේක අපට අද අවශ්‍ය නැති මහා බරක්. සම කියන්න ඕන පසුගිය වකවානුවේ මේ විදායක ජනාධිපති තුමාල වෙනුවෙන් කරපු විදංගත්තයන් පස්සේදී මා කියන්න ඕන 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමා විදායක ජනාධිපති ක්‍රමය අරා වැජබෙද්දී එතුම වෙනුවෙන් 2012 විදං කරලා තියෙනවා රුපියල් කෝටි 593ක්. මේක පවත්වාගෙන යන්න ඔහුගේ විදම් සඳහා 2013 941යි, ඒ වගේම 2014 856යි. ඒ වගේම මා කියන්න ඕන මේ මොහොතේ හිටපු ජනාධිපති තුමාලා වෙනුවෙන් අද වැය කරනවා මෙන්න මේ මුදල 2016 ජනාධිපති වරියන් සහ වරුන් 3 දෙනෙක් වෙනුවෙන් ජනාධිපති හිටපු ජනාධිපති ආර් ප්‍රස මහත්මයාගේ බිරිඳ වෙනුවෙන්, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා හිටපු ඔහු වෙනුවෙන් විදං කරනවා 2016 රුපියල් කෝටි 340ක් 2017 රුපියල් කෝටි 423ක් 2018 රුපියල් කෝටි 438ක් බන කොච්චර බරද්ද කියලා ඉවරලා මේ වියදම් ඒ වගේම වර්තමාන විධායක ජනාධිපති වරයා වෙනුවෙන් ඔව් විධම් කරනවා 2016 වර්ෂයේ විධම් කරලා තියෙනවා රුපියල් කෝටි 764ක් 2017 1024ක් 2018 998ක් කල්පනා කරලා බලන්න කොයි තරම් බරද්ද ජනතාවට රටට ආර්ථිකයට කොයි තරම් බරද්ද මෙන්න මේ සෙප්පඩ විජ්ජාව ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව විදියට තමුන්නාන්සලා බුද්ධිමත් තීරණ ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න ඕන පෞගේ දිනවල අපේ බන්දුල ගුණන්තර මහත්මයා තමන්ගේ ශ්‍රී මුඛයෙන් වදාරලා කිව්වා රාජපක්ෂ යුගය තමයි මේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය කියලා. සෑම ක්ෂේත්‍රයක් පුරාම සමගාමී සංවර්ධනයක් සිදුවා. ඒ වගේම හොරකම් වංචා දූෂණ ന്യാය සංග්‍රහය සිදු වුණේ නැහැ කියලා කිව්වා. එහෙමනම් මම අහනවා ඒ දේවල් එතුමගේ කාල තුල සිදු වුණේ නැත්තම් මේ රට තුල නොතිබුණා නම් 2015 ජනාධිපතිවරණයෙන් එතුමා ගෙදර යන්න මේ රට ජනතාව සිද්ධ කරේ. ඒ නිසා ඔබලාට ආණ්ඩුවේ බලය තියෙනකොට ඔබලගේ මොලේ නැහැ. නමුත් දැන් මොලේ පෑදිලා තියෙන බලේ නැහැ. ඒ නිසා බලේ නැති නිසා ඒ තමන් කරපු දේවල් දැන් පොඩ පොඩ තේරෙනවා වැරදි කියලා. ඒ නිසා ඒ තුලින් අත්දකින් ලබාගෙන මින් පස්සේ වක්වත් අතීත වැරදිකාරන ඕන විදියට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේ අපි කල්පනා කරලා බැලුවොත් මේ මොහොත වන විට අපේ ණය පොලි අනුපාතය 100%කින් වැඩි වෙලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩවල බිල බරපතල විදියට ඉහළ ගිහිලා තියෙනවා. යහපාලන ආණ්ඩුව යටතේ දරිද්‍රතාවය නිසා ඔව් අම්මා සහ දරුවන් අද වහකාල මැරෙනවා. මේ වැඩේම ගංගේ මූදේ පැනලා රාජපක්ෂ ආණ්ඩු කාලෙත් මේ විදියට මාර්ගදර්ශතාවය ඉවස ගන්න බැරුව අහිංසක අම්මලා කී දෙනෙක් මිය ගියාද කියලා මම අහනවා තමුන්වාසලගෙන්. ඒ නිසා මම මේ යහපාලන ආණ්ඩුවේ ආර්ථිකය ගැන බඩුමිලේ ස්වභාවය පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. දැන් මේකට 2016 ලොකුලුණු රුපියල් 85යි 90යි දැන් 190යි 200යි 123කින් ලාභ වෙලා තියෙනවා. ගෑම් හාර්සිය කිරිපැකට්ටුව 295යි දැන් 315යි 107කින් අඩු වෙලා තියෙනවා. ගෑම් හාර්සිය පනේ ටින් මාළු 125යි දැන් 280කින් මිල ඉහළ ගිහිලා තියෙනවා. 124කින් 100ට අඩු වෙලා තියෙනවා. මේක අනිත් පැත්ත. ඊළඟට හාල්ම සුකිලිය රුපියල් 410යි දැන් 600යි 150කින් මිල අඩු වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න. කරවල කට්ට කිලෝයක් රුපියල් 425යි දැන් 1300යි 205කින් අඩු වෙලා තියෙනවා. කඩල ජම්බෝ කිලෝ එකක් 179යි 440 160කින් අඩු වෙලා තියෙනවා. 100ට ආර්තාප කිලෝ එකක් 75යි 85යි 140යි 150යි 100කින් අඩුලා තියෙනවා. ඔව් සීනි කිලෝ එකක් රුපියල් 92යි දැන් 110කින් වැඩි වෙලා තියෙනවා. 120කින් ඔව් අඩු වෙලා තියෙනවා. ඔව් ඒ වගේ පොල් ගෙඩියක් 40යි දැන් 120යි ගන්න ගියන් පස්සේ එළෝ පොල් පේනවා. අර ඊයේ රාත්‍රියේ මම දැක්කා අශෝක් අබේසිංහ මැතිතුමා කතා කරලා කියනවා මේ එහෙම නැහැලු පොල් කිලෝ එකක්ලු රුපියල් පොල් කිලෝ ගානලු ගන්නේ. ඒ කිලෝ ගාන ගන්න වැඩි කුරුණෑ ගල මේ හම්බන්තොට මිනිස්සු ගිහින් ඉවරලා පොල් කිලෝ ගානට ගන්න නැහැ. මගේ බිරිඳ මේ ඊයේ පෙරේදා කඩේට ගිහිල්ලා පොල් ගෙඩි දෙයක් අරන් ආවා රුපියල් 240යි රුපියල් 240යි අර කුඩාවැල්ලේ හන්දිය කඩේ. ඉතින් මේ මොනවයි කියන්නේ? ආණ්ඩුව තමුන්නාන්සලගේ අපේ නෙවී. ආණ්ඩුව තමුන්නාන්සලගේ. ඒ නිසා අමිරිස් කිලෝයක් රුපියල් 100යි දැන් රුපියල් 1000යි 100කින් අද මිල වැඩි වෙලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි යහපාලන ආණ්ඩුවේ ආනුභාවය ආනිසංසය. ඒක නිසා අපට අපට කියනවා අප අපට කියන තමුන්නාන්සලා මේ ආණ්ඩුවත් එක්ක ඉන්න අපි කියලා මගෙන් මුකුත් අහගන්න එපා මං කියන්නම් ඕනන් ඒත් මොනවද කියන්න යන්නේ කන්නාඩි ළඟට කියලා බලාගන්න තමුන්නාන්සලා ඒ නිසා අපි ආර්ථිකයේ වර්ධනය කල්පනා කරලා තින් 2017 ආර්ථික වර්ධනය 4.5යි 2020 6ක් කරන බලාපොරොත්තු වෙනවා කියලා මෙදා යහපාලන ආණ්ඩුවේ තියෙන වැඩ පිළිලකුමත් එක්ක මම අහනවා සැලැස්මක් තියෙනවද නිෂ්පාදනයේ වැඩ කිරීම සඳහා නව කර්මාන්ත ඇති කිරීම සඳහා ගම්මට්ටම බිම්මට්ටමේ ජාතික මට්ටමේ මේ කටයුතු සංවර්ධනය කරන්න මැදිහත් වෙනවද කියලා අහනවා ගුණාත්මක බවින් යුක්ත රැකියා ඇති කරලා තිබෙන සැලැස්ම කුමක්ද කියලා මම අහනවා දේශීය විදේශීය වශයෙන් ඉල්ලුම සපුරාලන ඔව් ඒ විදිහේ ඉල්ලුමක් සපුරාන්න පුළුවන් ආර්ථිකයක් ශක්තිමත් කියලා තියෙනවා අහනවා අදත් අදත් අපේ තරුණ පරපුරේ රැකියා විරුද්ධභාවය 22යි නමුත් ආණ්ඩුවෙන් කියනවා නෑ අද 6 දක්වා අඩු කරලායි කියලා ඒ සංඛ්‍යාලය කියන මං හිතන්නේ මේ ඇත්ත එළව වෙන්නේ නැති ඒ නිසා අපි ගත්තදින් රාජ්‍ය ණය කල්පනා බැලුවොත්ින් රාජ්‍ය ණය ප්‍රමාණය අපි කිරියල්ල ඇමතුමා කිව්වා එයා කතාවේදී 13 ඉඳ ප්‍රකාශ කළා රුපියල් කෝටි ලක්ෂ 7යි කියලා නෑ ඇමතුමා වැරදි මේ වෙනකොට අපි ගනුපු නැහැ තියෙනවා රුපියල් කෝටි ලක්ෂ 10මාරක් මිලියනෙකුත් භාගයක් තියෙනවා කෝටි ලක්ෂ 10මාරයි එනිසා මේ ණය මුදල් ආයෝජනයේ විදියට අපට කල්පනා කර බැලුවොත්ින් මේ මහ පොළවේ දකින්න තියෙනවා අපට රුපියල් කෝටි 40000ක ව්‍යාපෘති වරාය හම්බන්තොට 14500යි දකුණු අධිවේගී මාර්ගයේ 8500යි කටුනායක 7000යි සූර්යා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 5250යි මත්තල ගුවන්තොටුපළ 3500යි මෙන්න මේව තමයි අපිට තියෙන්නේ වත්කම් විදිහට පේන කෝටි 40000ක නමුත් අපි ණය වෙලා තිනවා රුපියල් කෝටි දසලක්ෂයකුත් භාගයක් එහෙමනම් මං අහනවා ඉතුරු සල්ලි වලට මොනවද උනේ මොකද කරේ බහිරවය ගිල්ලද මෙතෙක් කල් බලයටපත් වෙච්ච ජනාධිපතිවරු අගමැතිවරු ඒ වගේම මන්ත්‍රීවරු ප්‍රාදේශභා දක්වාම තමන්ගේ හෙංචයලා සියල්ලම එකතු වෙලා ගම්මට්ටමේ බිම්මට්ටමේ මෙන්න මේ මුදල් තමන්ගේ සුඛ විහරණයට ගත්ත කසා කෑ හොරගම් කරා වංචා කරා බැංකු වල දාගත්තා විදේශීය වත්කම් බවට පත් කරගත්තා මෙහෙම තමයි අතීතයේ මහතුරුන්ගේ එනිසා මම එතුමලාට කියනවා එතුමලා මෙන්න මේ මහජන මුදල් පිල්ලි ගහපු එකේ ආනුභාවයෙන් ආනිසංසයෙන් නිරෝගිමත් සපවත් ජීවිතයක් ගත කරන් තමුන්නාන්සලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා
එතුමාට තියෙන්නේ
මැදින
විනාඩි දෙකක කාලයක්
තියෙනවා නාස්තිකාර ණයවීම ගත්තා අපි දන්නවා වර්තමාන කුෂ්කරම මාත්‍යවරයා ඔව් තමන්ගේ අර ආයතනයක් වෙනුවෙන් රුපියල් 1 කෝටි 40 ලක්ෂක විදුලි බුලක් ගෙවලා තියෙනවා කුෂ්කරම මාත්‍යංශයට නමුත් ඒ පස්සේ ගත්ත තාමත් පවත්වාගෙන යන්නේ නැති ඒ ආයතනට සබීත බෙරණ මහත්මියගේ ආයතනට මාධ්‍යයත් තුල විදුලි බිල විතරක් ගෙවලා තියෙන රුපියල් කෝටි රුපියල් ලක්ෂ 49ක් එනිසා මෙන්න මේ වගේ තවත් පැටව ගහන ආයතන මහජන මුදලෙන් නඩත්තු කරමින් අද තමුන්නාන්සලා ඇමති අමාත්‍යංශ ඉවබ්බක් නතුව දමාගෙන ඔහේ පිස්සු නටනවා එනිසා මේකෙන් ආර්ථිකයට මහා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා එනිසා අපි කියන්න ඕන තමුන්නාන්සලට 2014 2009 වසරේ මේ වෙනකොට මෙන්න මේ ආර්ථික කඩාවැටීම මේ විනාශය නිසා 2009 ඩොලර් 1කට රුපියල් 117.38 තිබුණා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ මුදලේ අගය 2009ට සාපේක්ෂව 2014 ඩොලර් 1ක රුපියල් 130.56 දක්වා වැඩි වුණා 9ට සාපේක්ෂව 10%කින් මුදලේ අගය අඩු වුණා දැන් 2017 මේ වෙනකොට ඩොලර් 1කට රුපියල් 152.32 දක්වා වැඩි වෙලා තියෙනවා වැඩිලා තියෙනවා ඩොලර් එකට අපේ මුදලේ අගේ සාපේක්ෂව අඩුලා තියෙනවා 2014 සාපේක්ෂව අපි බැලුවොත් තියෙන රුපියල් යගේ 15%කින් ආප්‍රමාණලා තියෙනවා මේක බරපතල ප්‍රශ්නයක් මේක බරපතල ප්‍රශ්නයක් ඒ නිසා අපි ඉල්ලීමක් කරන තමුන්නාතලගෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුල ඉතාම කෙටි කාලයක් තුල රාජ්‍ය මූල කළමනාකරණයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින් දසගණනාවක් තිස්සේ පහළ යමින් පැවති රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම පිණිස පෙන්සස් කරන හඳුන්වා දුන්න කියලා ජාතන්ත්‍ර හවුල්කරුවන් සමග පළදායක ලෙස කටයුතු කිරීම නිසා 2017 දල්දාතික නිෂ්පාදනයෙන් 11.5ක් පැවති රාජ්‍ය ආදායම 2016 දල්දේශ නිෂ්පාදනයෙන් 14 දෙක දක්වාට පත් වුණා නංගන්න පුළුවන් වුණා කියලා මුදල් ඇමතුමා කිව්වා අපි අපි තීරණය කරනවා මේ පල්පට්ට බොරු මේ පොළවේ නෑ නිකන් ඔහේ වහසිපත් දරනවා ඒ නිසා අද මේ මොහොතන විට මූල්‍ය අරමුදේ බරපතල විදියටම ඉස්මතු වෙලා තියෙන වගේම රාජ්‍ය ආදායම 41%ක් වර්ධනය වුණා කියලා තියෙනවා 2014 රාජ්‍ය ආදායම් දල්දේශ නිෂ්පාදනයෙන් 15% වුණු ඇත කියලා කියලා තියෙනවා 2018 දී රාජ්‍ය ආදායම් දල්දේශ නිෂ්පාදනයෙන් 20%ක් දක්වා පත් කරනවා කියලා තියෙනවා 2020 දී පාර්තරය 3.5%ට අඩු කරනවා කියලා තියෙනවා නමුත් අපි කියනවා මෙන්න මේ සිළුම ආදායම් සියල්ලම තමුන්නාසලා බලාපොරොත්තු වෙන්නේ දේශීය කියන ආදායම් ආදායම් සොයා ගන්න එන්න එන්නම බදු වැඩි කිරීම මෙවතර ජාතික ආදායම් 91%ක් බදු 91%ක් බදු 9%ක් තමයි බදු නොවන ආදායම ඒ නිසා තමුන්නාසලා දිගින් දිගටම බරපතල විදියටම මහජනතාව සූරාකමින් මහජනතාවගේ හිස මත බදුබර පටවමින් මහා දවැන්ත අපරාධයකට ඔව් මැදිහත් වෙලා තියෙනවා මා ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ එන්න කටයුතු කළ යුතුයි කියන එක මා විශ්වාස කරනවා පෞද්ගල සම්බන්ධයක් ඇස්සල දාන කණ්ණාඩි වලටත් 15%ක වැඩපත් දක්වයි කියලා තියෙනවා කණ්ණාඩි දුන්නේ කණ්ණාඩි දාන්නේ කවුද ඇස්පෙනිය දුර්ලභය
අවසන් කරන්න
මේකට වැට්ටයි කිරීම නිසා ඇස්පෙනිය දුර්ලභය කණ්ණාඩි මිලදී ගැනීම නවත්තනවා කණ්ණාඩි නොදම නිසා ඇස්පෙනියම නැති වෙනවා ඉතින් ආණ්ඩුවට තව තවත් බඩු වැඩි කරමින් අන්ධයත් නොපෙනෙන නිසා බඩු වැඩි කරමින් යන්න පුළුවන් අන්ධයට පේන්නේ නැහැ ඒක නිසා ඇස් පේන කාලේ ආණ්ඩුවට තිබුණු විරෝධය දැන් නිකම්ම නවතිනවා කියන එක මම මේ මොතේ කියනවා ඒ වගේම ඔබට ඔබතුමියගේ අවධානයට යොමු කරනවා මේ මොහොතේ විශේෂයෙන්ම
කාලේ අවසානයි ගරු
මන්ත්‍රීතුමා මට විනාඩියක් දෙන්න මැතිතුමියන් තාමට විනාඩියක් දෙන්න මම අවසන් කරනවා මෙන්න මේ ආයවැය ලේඛනයේදී අපි පැහැදිලිව කියනවා මේ ව්‍යාපෘති මෙම ආදම් ව්‍යාපෘති උත්පාදනය කරන ඒ වගේම මාර්ග බාර පත් කිරීමට විදේශීය දේශීය තාක්ෂණය උපයෝග කරගෙන අනිවාර්යයෙන්ම ඉතාමත්ම බරපතල විදියේ කැපකිරීමක් කරන මිනිස්සු වෙනුවෙන් අනිවාර්ය මැදිහත් වෙන්න ඕන මේ ආණ්ඩුව
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලේ ඉවරයි මන්ත්‍රීතුමා
වසර 100කට වැඩි වියපත් මව්පිය වරුන්ට මාසේ රුපියල් 5000 දිනුනා දෙනවා කියලා කිව්වා ඒක හොඳයි නමුත් එයා ඉන්නේ මුල් රටේම 350යි රටේ ජාතික ආදායම ඉතාමත්ම විශිෂ්ට සේවයක් කරමින් දායක වන විදේශගත ශ්‍රමිකයන් ගැන කිසිදු සඳහනක් නැතිවීම බලමුතුමාගේ
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා ඊළඟ කතිකයට
අවවාර දෙන්න ඉල්ලීමක් කරනවා ඒ වගේම වසර 20 35 සම්මේ කාල් ගැබගෙන රටේ
ඉහළ දිග පතිරණ මන්ත්‍රීතුමා කතා කරන්න
විශ්වාමිකයන්ට මේ මොහොතේ විශ්වාමිකයන්ට මේ මොහොතේ
මූලාසනයේ මේ අවස්ථාවේ ඉන්න මන්ත්‍රීතුමියගෙන් අවසරයි මයික් එක නැහැ මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමා මයික් එක මට තියෙන්නේ මයික් එක මට දැන් මගේ වෙලාව දෙන්න බෑ මේ ගරු නිහල් ගලපති මන්ත්‍රීතුමා මයික් එක නැහැ මට
දෙන්න ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කතා කරන්න
මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි 2018 වර්ෂය වෙනුවෙන් වර්තමාන රජයේ ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ගරු සභාවේදී අදහස් කීපයක් එකතු කරන්නට ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මෙදා අයවැයේ තේමාව අංශ තුනක් කෙරෙහි විහිදිලා යන ආකාරය මේ අයවැය පිළිබඳව ගැඹුරින් සලකලා බලද්දී අපිට දකින්න පුළුවන්. එකක් පරිසරය පිළිබඳව අපේ ජෛව විවිධත්වය පිළිබඳව අවධානය යොමු කරපු අයවැය. දෙක මේ රටේ දිගු කාලීන ඉලක්ක වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ශේෂය වෙනුවෙන් දුරදිග දැක්මකින් යුතුව අදහස් සමග මුදල් වෙන් කිරීමට යෝජනා කරපු අයවැයක්. ඒ වගේම ගරු මුදල් ඇමතුමාම සඳහන් කරපු ආකාරයට මේ අයවැය මගින් විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් ඒ වගේම යමක්කමක් ස්වශක්තියෙන් හම්බු කරගන්න බලාපොරොත්තු වෙන අංකුර ව්‍යවසායකයන් වෙනුවෙන් මුදල් වෙන් කරන්නට ඒ සඳහා දැක්මක් දර්ශනයක් එක්ක කටයුතු කරපු අයවැය ලේඛනය. මේ කරුණු තුන උඩයි මේ අයවැය ලේඛනයේ වටිනාකම තියෙන්නේ. ඒ වගේම මේ ගරු සභාවට 2010 අවුරුද්දේ පත් වෙලා ආපු මන්ත්‍රීවරයෙක් විදියට අපි මේ 2010 අවුරුද්දේ ඉඳලා 2017 අවුරුද්ද දක්වා ඉදිරිපත් කරපු සෑම අයවැය වාදයකදීම වැදගත් කාරණයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි අයවැය ලේඛන සෑම වර්ෂයකම ඊළඟ වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතයන් යෝජනාවලට අත්පුඩි ගහනවා, මේසට තට්ටු කරනවා. විපක්ෂයේ උදවිය සමහර බදු වැඩි කිරීම් සහ මිල ඉහළ දැමීම් වලදී අත්පුඩි ගහනවා. එළියට ගිහිලා මාධ්‍යයට විවිධ අයවැය පිළිබඳව අදහස් උදහස් ඉදිරිපත් කරනවා. ඉන් පස්සේ අපිට මාසයක් දෙකක් යනකොට ඒ අයවැය ලේඛනයේ කියපු දේවල්, ඒ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරපු දේවල්, ඒකෙදි ඉදිරිපත් කරපු විවේචන, ඒක පිළිබඳව අපි කරපු ඇගයීම්, ඒ පිළිබඳව සාධනීය ඉදිරිපත් කරපු දේවල් දෙගොල්ලෝ තුන්ගොල්ලටම මතක වෙලා යනවා. ඉන් පස්සේ රටේ පාර්ලිමේන්තුව සහ අනිකුත් වියත් සභාවල ඒ පිළිබඳ සංවාදයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමදාම කිව්වා මේ අයවැය ලේඛනයෙන් පසුව අඛණ්ඩව අයවැය යෝජනා පිළිබඳව, එහි ක්‍රියාත්මක වීම පිළිබඳව, එහි මුදල් පහළ මට්ටම දක්වා විසරණය වීම නැත්නම් ගලා යාම පිළිබඳව පසු විපරම් ක්‍රමවේදයක් අවශ්‍යතාවය. එපමණක් නෙවෙයි, අයවැය විවාදයට ප්‍රථම පුළුවන් නම් පාර්ලිමේන්තුව විදියට රැස් වෙලා ගත වුණු මාස ගණනාව තුළ ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ඇත්තරම සමාලෝචනය කරන නව සම්ප්‍රදායක් ඇති කිරීම අවශ්‍යතාවය අපි පෙන්වලා දුන්නා. මේ අයවැය මුදල් ඇමතුමා ඒ කාරණය පිළිබඳව සඳහනක් කරලා තිබීම ගැන අපි සතුටු වෙනවා. ඒක අපි හිතන්නේ හොඳ ආරම්භයක්. හැබැයි ආරම්භය තව ඉදිරියට ගෙනියන්න ඕන. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ නව සම්ප්‍රදායන් ගණනාවක් ඇති වුණා. ඒකක් තමයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න අහන අවස්ථාවක් මන්ත්‍රීවරුන්ට ලැබීම. ආංශික උපදේශක කාරක සභා ක්‍රමය. හැබැයි ඒ සමගම උපදේශක කාරක සභත් අඛණ්ඩව පවතින ඕන කියන එකයි මම අදටත් විශ්වාස කරන්නේ. එවැනි යම් යම් අලුත් සම්ප්‍රදායන් ඇතුළත් වෙද්දී මම විශ්වාස කරන්නේ මේ අයවැය යෝජනා පිළිබඳව, අයවැය යෝජනාවල ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව, ඒ වගේම අමාත්‍යාංශ සඳහා වෙන් වෙන මුදල විපක්ෂ මන්ත්‍රීතුමන්ලා චෝදනා කරා. පෙළක් අමාත්‍යාංශ වලට වෙන් කරපු මුදලෙන් 60% වියදම් කළා තියෙන, 70% වියදම් කළා තියෙන බලාපොරොත්තු ඒ වෙන් කරපු මුදල සම්පූර්ණ වියදම් වෙලා නැහැ කියලා. ඒ නිසා මේ මුදල් පිළිබඳව ඉතාමත් වැදගත් වෙන්නේ කාර්තුමය වශයෙන්, මාසික වශයෙන්, සෑමාසික වශයෙන් අමාත්‍යාංශ මට්ටමින් අභ්‍යන්තර ප්‍රගති සමාලෝචන තියෙනවාට අමතරව මුදල් අමාත්‍යාංශය මැදිහත් වුණු මේ මුදල් වැය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවත් එකතු වෙන සංවාද මණ්ඩපයක් ඇති විය යුතුයි. ඇයි මේ? ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා අපි 225 දෙනෙක් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලට ඒ වගේම මේ රටේ ජනතාව ලෝකෙට ණයකරුවන් බවට පත්ලා ගන්න ණය ආධාර ප්‍රධාන වෙනුවෙන් අඩුවැඩි වශයෙන්වත් කියන්න ඕනේ. මේ මොහොතේ අපි ගන්න තීන්දුව තමයි උපන් නූපන් අනාගත પરම්පරා ගන්නාවකට බලපාන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ අයවැය පිළිබඳව පසුවිපරම් සහ ප්‍රගති සමාලෝචන වැඩපිළිවෙලක් සභාවත් මැදිහත් වෙලා. දැන් අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් වුණු පූර්ව වාර්තා පිළිබඳව දවස් 5ක විවාදයක් පැවැත්තුවා. මා සඳහන් කරන්නේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ ගරු සභාවට අඩුම ගානේ 3 දින ඒ පිළිබඳව සාකච්ඡා කරන ක්‍රමවේදයකට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි මේ මහජන මුදලට සාධාරණ වෙන්නේ. අද අපි ආණ්ඩුවේ ඉන්න පුළුවන්, තව දවසක තව පිරිසක් ආණ්ඩු පක්ෂේ ඉන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාව හාල් වලට, පරිප්පු වලට, ලාම්පු තෙල් වලට විවිධාකාරයේ බදු වශයෙන් ගෙවන ඍජු සහ වක්‍ර බදු වශයෙන් ගෙවන මුදලට සාධාරණයක් කිරීම අපේ හිස සහ දෙවුර මත පැටවුණු වගකීමක් විදිහටයි මා දකින්නේ. ඒ වගේම මේ අයවැය ලේඛනයේදී තවත් වැදගත් කාරණයක් ඉස්මතු වුණා. ඒ කාරණය ඉතා ගැඹුරෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා මම හිතනවා. 1869 රේගු ආඥා පනතෙන් පටන් ගත්තම පනත් ගණනාවක් ආඥා පනත් ගණනාවක් සංශෝධනය කිරීම පිළිබඳව සඳහන් කරා. මේ ගරු සභාවේ නීතිඥ වෘත්තිය දෙනු අය ඉන්නවා. නීති ශේෂ වැඩ කරපු අය ඉන්නවා. අපි දන්නවා අපේ සමහර ආඥා පනත් සහ සමහර පනත් වල සඳහන් වෙලා තියෙන දඩ මුදල් සමහර වෙලාවට සඳහන් වෙලා තියෙන මේ දඩයන් හරි විහිළු සහගත තත්ත්වයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම නූතනත්වයත් එක්ක නූතන තොරතුරු තාක්ෂණයත් එක්ක සමහර කාරණා ගැළපීමේදී අද අපරාධකරුවන්ට බේරිලා යන්නට ඕන තරම් ඉඩ ප්‍රස්ථා ඇති වෙලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අද අපිට තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි ඉතා නීති විරෝධී ආකාරයෙන් හොරහරක් දඩයම. එතකොට 100යි රුපියල් දඩය. රුපියල් 100යි දඩය. දැන් අද සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා හොරහරක් උස්සන මිනිහා වෙනුවෙන් වෙනමම අධිකරණ ඉදිරිපත් වෙන එක මිනිහෙක් සූදානම්ින් ඉන්නවා. එයාට උසාවියට ගෙනිලා පෙනේ ඉඳලා මාසෙ හරි දෙක හරි හිරේ යෑම වෙනුවෙන් හොරහරක් ව්‍යාපාරිකයා අදාළ පුද්ගලයාට රුපියල් 25,000ක මුදලක් දෙනවා. ඒ කාලය තුල හිරේ ඉන්න කාලය තුල එයාගේ දරුපවුලට විශේෂ ආහාර මල්ලක් සහිත පැකේජයක් දෙනවා. ඒ නිසා මම මේ කියන්නේ රුපියල් 100ක විහිළුකාර දඩයක් හින්දා අද ඇති වෙලා තියෙන තත්ත්වය. මේ වගේ උදාහරණ 100 ගණනක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම 1939 අධ්‍යාපන ආඥා පනත. ඇත්තටම අධ්‍යාපන ආඥා පනත ගෙනෙන්නට කණ්ණංගර මැතිතුමා කටයුතු කරා. ඒ ආඥා පනතේ තව වැදගත් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි දුම්බර මන්ත්‍රීවරයා හිටපු ඒ රත්නායක මැතිතුමත් වැලිගම් මන්ත්‍රීවරයාව හිටපු ඩේවිඩ් වනිගසේකර මැතිතුමත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එදා අධ්‍යාපනය පිළිබඳ ආඥා පනතක් ගේන්නට අදහස් ගන්න ඕනේ කියලා යෝජනා කරේ දුම්බර මන්ත්‍රීවරයා හිටපු ඒ රත්නායක මැතිතුමා. ඒක ස්ථිර කරේ වැලිගම රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජිතව හිටපු ඩේවිඩ් වනිගසේකර මැතිතුමා. ඒ පනත සම්මත වෙන මොහොත වෙනකම් පනත තිබුණේ පහළ බාලාංශයේ සිට ප්‍රථම උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා. එවැනි වාක්‍යයක් අපේ නිදහස් අධ්‍යාපන ආඥා පනතට ඇතුල් කරේ දුම්බර මන්ත්‍රීවරයා හිටපු ඒ රත්නායක මැතිතුමාගේ යෝජනාවක් අත. ඉතින් ඒ අධ්‍යාපන ආඥා පනත වෙනස් විය යුතුව තියෙනවා. ඒ වගේ පනත් ගණනාවක් සංශෝධනය කිරීම පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන යෝජනා සාධනීය යෝජනා විදියටයි අපි දකින්නේ. ඒ ආඥා පනත් නූතනත්වයට ගැලපෙන විදියට අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි. එපමණක් නෙවෙයි තවත් එවැනි ආඥා පනත් වෙනස් කිරීම අවශ්‍යයි කියන එක මූලාසනයේ ඉන්න නීතිඥවරියක් උණු ඔබතුමියටත් අමුතුවෙන් කිය යුතු නැහැ. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ගෝචර ඥාණයෙන්ම ඒක දැනෙනවා ඇති. ඒ වගේම විශේෂයෙන්ම පවිත්‍ර ගංගා වැඩපිළිවෙල මේ අයවැයේ යෝජනා කරලා තියෙන ඉතා වැදගත් අංශයක්. මම සඳහන් කරන්න ඕනේ මාතර දිස්ත්‍රික්කේ මෙතන මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීතුමාලා දෙපළක් ඉන්නවා මහින්ද ආපා වේවර්ධන මැතිතුමත් ඒ වගේම චන්ද්‍රසිරි ගජදීර මන්ත්‍රීතුමත් අද මට මේ පවිත්‍ර ගංගා වැඩපිළිවෙලේ වැදගත්කම පෙන්වලා දෙන්න පුළුවන් හොඳම උදාහරණේ මාතර නිල්වලා ගඟ. ගඟේ දිග කිලෝමීටර් 70යි. අද අකුරැස්ස ප්‍රාදේශ සභාවේ පොදු වැසිකිළියේ සියලු අපද්‍රව්‍ය එකතු වෙන්නේ නිල්වලා ගඟට. මාතර දිස්ත්‍රික්කේ ලක්ෂ ගාණක් වතුර බොන්න ජලය ලබා ගන්නේ අර අපද්‍රව්‍ය එකතු වෙන වැසිකිළි කටට පහළ තියෙන ජල පොම්පාගාර තුනකින්. පළාත් සභාව යටතේ අකුරැස්ස ප්‍රාදේශ සභාව පවතින. මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට අකුරැස්ස ප්‍රාදේශ සම්බන්ධීකරණ සභාපතිවරයා විදිහට ප්‍රාදේශ සභාවේ ලේකම්වරයාට අවස්ථාව ගන්නවාකම කිව්වා. පළාත් සභාවෙන් කොහොම හරි අරමුදල් අරගෙන අඩු ගානේ වැසිකිළි වලක් විධිමත්ව හදාගන්න කියලා. මොකද මාතර දිස්ත්‍රික් ලක්ෂ ගණනක් වතුර බොන්නේ මාතර ජනතාව මේක දන්නවනම් මේ ප්‍රාදේශ සභාව පළාත් සභාව ගිහිල්ලා වටලනවා. එකතු වෙන මේ අසූචි ජරාවේ මහනුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරන කෙහෙලිය රමුකල්ල මැතිතුමා ඉන්නවා. මට වරක් ලියුමක් ආවා මහනුවර දිස්ත්‍රික්කේ ගොහාගොඩ කුණුගොඩ සම්බන්ධයෙන්. මට ඒ ආපු ලියුමනුව මම වරක් මහනුවර ගියපු වෙලාවක මම ගියා ඒ කුණුගොඩ මම සියසින් දැක්කා. ඒ ගියපුවා මට ඉස්සෙල්ලා කිව්වා මේ ඇඳුමෙන් එන්න එපා. මේ ඇඳුමෙන් එතෙන්ට ගියොත් මේ ඇඳුම හේදුවත් අඩුව ගානේ මාස ගණනක් යනකම් ඒකේ සුවඳ තියෙයි කියලා. ගොහාගොඩ කුණුගොඩෙන් එකතු වෙන ශීරණය මහවැලි ගඟට එකතු වෙන්නේ. ඊට තරමක් පහලින් තමයි මහනුවරට ජලය ගන්න මහනුවර ජල පොම්පාගාරය පිහිටලා තියෙන්නේ. එතකොට මේ එක CFL බල්බ් එකක තියෙන රසදිය ප්‍රමාණය ඇති අපිට වකුගඩු ආබාධ ඇති කරන මට්ටමට වතුර ලීටර් 6000ක් දූෂණය කරා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපේ ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීම අද කාලීන අවශ්‍යතාවයක්
බවට පත් කරලා කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙන්නේ විනාඩි 1යි.
හරි. මේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාගෙනුත් විනාඩි 5ක් මට ලබා දීලා තියෙනවා. මගේ විනාඩි 9ට අමතරව. ඒ නිසා
ඒ පහත් එකතු කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා ඊට පැහැදිලිව අපේ ජල මූලාශ්‍රයන් අපි බොහෝ දෙනෙක් කියනවා පානීය ජල බෝතල්. මේ සභාවෙත් දැන් බැලුවොත් මේ සභාවේ හැම මේසයක් උඩම පානීය ජල බෝතල් තියෙනවා. ගොඩක් අය විශ්වාස කරනවා පානීය ජල බෝතල් තමයි විශ්වාසනීයම කියලා. හැබැයි අද වෙනකොට අපේ ජීවිතේට තර්ජනාත්මකම ජලය බවට පත් වෙලා තියෙන්නේ මේ පානීය ජල බෝතල්. ඇයි? එකවරක් තත්ත්ව පරීක්ෂණ සාතිකය ගත්තට පස්සේ ඒක තමයි දිගටම තත්ත්ව පරීක්ෂණ සාතිකය විදිහට මුද්‍රණය කරන්නේ. මේ ජල ගන්න මූලාශ්‍ර වලින් නෙවෙයි දෙවනි සැරේට ජලය ගන්නෙ. තත්ත්ව පරීක්ෂකයන්ට ඉදිරිපත් කරන ජල සාම්පල නෙවෙයි සබවින්ම බොහෝ ජල බෝතල් වල තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්න රමේෂ් පතිරණ මැතිතුමා මාත් එක්ක කවෙයි අපි පානය කරන ජලය අපිට අත්‍යවශ්‍ය යම් ලවණ ප්‍රමාණයක් තියෙනවා. මේ පානීය ජල බෝතල් බොහෝ වෙලාවට කරන්නේ වතුර වාෂ්ප කරලා ආපෞසරයක් ඒ වාෂ්ප වුණු ජලය ද්‍රවීකරණයට ලක් කළා ඒ ජලය ලබා ගන්න. ඒතකොට අපිට අවශ්‍ය ඒ ලවණ සහ අවශ්‍ය අම්ල වර්ග අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ දැනටත් ජල සම්පාදන මණ්ඩලයේ ජලය පිළිබඳව මේ ජල බෝතල් වලට වඩා ප්‍රමාණික විශ්වාසයක් තියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පවිත්‍ර ගංගා වැඩපිළිවෙල පිළිබඳව මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම අවසන් කරන්නට සඳහන් කරන්නේ මේ මොන දේ කරත් වැඩක් නැහැ. මේ රටේ නිහල් ගලපති මන්ත්‍රීතුමා කියපු විදිහට නිල් පාට ආණ්ඩුත් කොළ පාට ආණ්ඩුත් 2015 ඉඳලා නිල් පාට සහ කොළ පාට එකතු වෙච්ච ආණ්ඩුත් රට කිරීම පිළිබඳව උදාහරණ තියෙනවා. වරින් වර රතු පාට මිශ්‍ර වෙච්ච ආණ්ඩුත් හැදිලා තියෙනවා. නිසා මොන රජයේ බලයට පත් වුණත් ඒ රජය මේ රටේ ජනතාවගේ මුදල් වැය කිරීමේදී ඒ පිළිබඳව විමර්ශනය කරන්නට වැදගත්ම දේ තමයි ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක්. National Evaluation Policy. ඒක ඉතා වැදගත්. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය කියන කාරණේදී දකුණු ආසියාවේ නේපාලේ අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. නේපාලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය. හැබැයි තාම අපිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කරගන්න බැලුවා තියෙනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය තමයි රටේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව එය විගණනයට වඩා එහා ගියපු දෙයක්. විගණනයේදී කරන්නේ වේවැල් පාර ගාලා දඬුවම් කිරීම. ඇගයීම් ප්‍රතිපත්තියදී වෙන්නේ වෙච්ච අඩුපාඩු හදාගනිමින් නැවත එම අඩුපාඩු නොවෙන්නට ජනතා මුදල් වඩාත් විධිමත් වේ දීමේ ක්‍රමයේදී. ඒ නිසා අපි විගණන පනස විගණන ක්‍රමයේදී ශක්තිමත් වෙන ගමන් ජාතික ඇගීම් ප්‍රතිපත්තිය කඩිනමින් ගෙන එනට මේ ගරු සභාවේ අපි දෙපාර්ශ්වයම එක්ව ගමනක් යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය මූලික ගමන් මාර්ගය ලබා දුන්නු අයවැයක් විදිහට මේ අය හඳුන්වා දෙනවා. මේ අයවැය හඳුන්වා දෙමින් මගේ අදහස්
සමත් කරනවා.